කියන්නේ අපිට තව පැත්තකින් බැලුවොත් අපි ඔක වේදනාවට සම්බන්ධ කළොත් ඕකේ සැපකුත් නැහැ දුකකුත් නැහැ. ඔහෙ තියෙනවා නේ. එතකොට අදුක්කම අසුක කියනවා. එතකොට අදුක්කම අසුක මට්ටමේ තියෙනවා ඒ වේදනාවේ තියෙනවා මොකක්ද අනුසරය? මොහේ ඉන්නේ අවිජ්ජාන. ඇත්ත ඇති හැටි නොදන්න කමේ අනුසය ඒත් ඒ අනුසයටත් පුළුවන් කර්ම රැස් කරන්න. පුළුවන් නෙමෙයි රැස් වෙනවා. නැයි තනත් අපි තේරුම් ගන්න ඕන ඒකෙදිත් රැස් වෙන්නේ මොකක්ද? අපිට සාමාන්‍යයෙන් නම් ඔය මට්ටම නෙමෙයි තින් එනේ න ආරමුණ ඔහම මැද හරියෙ නෙමෙයිනේ නේද? සමහර වලට කැමතියි සමහර ඒවට ගැටෙන. නේද? මේකෙන් පොඩ්ඩක් දිගින් දිගට යන ගතිය තියෙනවනේ. නේද? එතකොට දැන් අර දැන් ඕකක් මතක් කරලා දෙන්න හැකියාව තියෙනවා මේ මොහොතේ ඉන ඕන එකකින්. දැන් බල්ලගේ සද්දෙට පුළුවන් අපිට අර පරණ බල්ලෙක්ව මතක් කරලා දෙන්න. නේද? බල්ලෙකුට ගහපු එකක් මතක් කරලා දෙන්නත් පුළුවන්, ඌට කෑම ටිකක් දුන්නා මතක් කරලා දෙන්නත් පුළුවන්. අල්ලපුවත්තේ බල්ලා මතක් වෙන්නත් පුළුවන්. නෑ මම යන යන සැරේට මම ගුරනවා. නැත්තම් කන්න පන්න. ඕවා මතක් වෙන්නත් පුළුවන්. ඒක තමයි දැන් මේ දුරට යන්නේ ඇයි? අපි රැස් කරපු හින්දානේ. නැති දුරට නොයා නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. ඒකට මාර්ගයක් හොයා ගන්න තමයි මේ කරන්නේ. මේවා හොයන්නේ. දැන් එක විදිහක් තමයි මේ මොහොතේ හොඳට සිහිය නුවණ පිහිටන්න ඕන. හැබැයි ඒක පිහිටන්න තමන්ට අවබෝධයක් තියෙන්නත් ඕන නේද? දැන් මෙහෙම සිහිය පිහිටුවොත් තමයි රැස් නොවෙන්නේ කිය. ඒක තේරුම් ගන්න තමයි අපි ඔය අතීතය ගැන හොයන්නේ දැන්. අතීත කර්ම රැස්ුනේ කොහොමද මේ ආයේ විපාක දෙන්නේ? ඔන්න ඔය පෙර පිළිබඳව ඥානෙ. ඒකට කියනවා උබ්බන්තේ ඥානං. පෙර මෙන්න මෙහෙම කුසල් හරි අකුසල් හරි මොනවා හරි කර්ම රැස්ුණා විපාක දෙන මට්ටමකට. ඒ හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඕක දැනගත්තා කියලා අපිට අතීතයට ගිහිල්ලා ඒව හදන්න විදිහක් නැහැ. නේද? ඒක කරලා ඉවරද? මොකද්ද ඒකෙන් ගන්න තියෙන පාඩම? අර අතීතේ මෙන්න මේ විදිහට මෙහෙම කරපු හින්දායි මේවා විපාක දෙන්න මෙහෙම රැස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳන් අපි අර විදිහට වැඩ කළේ නැත්තම් අන්න නුවණක් ඇති කරගෙන ඒ විදිහට සිහිය පිටලා ওই නුවණ යෙදෙව්වෝ අන්න අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. අලුතෙන් කර්ම රැස් කළේ නැත්තම් විපාක දෙන්න කර්ම හැදෙන්නේ නැහැ. අන්න ඒක තමයි කර්ම රැස් නොකරන මාර්ගය කියන්නේ. නේද? ඕක වෙන්න ඕන නේද මේ ලෝකෙන් එතර වෙන මාර්ගය? ඒ රැස් කරගත්තේ මොකද කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ මොහොතේ රැස් නොකර ඉන්න පුළුවන්ද? මුල දන්නේ නැත්නම් බෑ. මේ මොහොතේ කවුරුවත් කිව්ව පැලියට සිහිය පිහිටලා හරි නේද? සතියෙන් හිටියා කියලා ඒ වැඩේ හරියන්නේ නැහැ. අපිට තේරුම් ගන්නත් තියෙනවා පෙර මෙන්න මෙහෙම හිටපු හිඳයි මේ තාම විපාක දෙන ඒවා රැස් කරලා තියෙන්නේ. එහෙනම් අන්න ඒ විදිහට රැස් කරපු එක නවත්තන්න ඕක තේරුම් ගත්ත නුවණකින් මේ මොහොතේ සිහිය පිහිටුව අපිට පුළුවන් අනාගතයට රැස් නොකර ඉන්න. ඒ කියන්නේ මේ මොහොතේ රැස් නොකර ඉන්න. නේද? එතකොට නුවණක් එනවා. දැන් මෙහෙම ඉන්නකොට අනාගතයට විපාක දෙන්නේ ඒවා රැස් වෙන්නේ නැහැ. අන්න අපරන්තේ ඥාන. උබ්බන්තේ ඥානෙ ඇති කරගන්නක් තියෙනවා. අපරන්තේ ඥානෙ ඇති කරගන්නක් තියෙනවා. මේක නිකම්ම නිකන් සිහිය පිහිටීමක් නෙවෙයි. ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැ. තනියෙන් හොයාගත්තොත් මාර්ගේ වඩන්න පුළුවන්. ඔක අහගන්නවට වඩා දැන් නුවණ මෙහෙවලා හිතන්න තියෙන මේක උනේ කොහොම මේ දැන් දැනගත්ත ධර්මයේ ওই ටික තියනවාද එච්චර කල් ඉගෙනගෙන තියෙන ඒවායි ඕක තියනවාද
ඒ කියන්නේ අපි පෙර කරපු කර්ම නිසා අපිට හැදිලා තියෙන ඒ නිසා අපි විපාක
දෙන්නේ පෙර කරපු කර්ම නිසා තව විදිහට කිව්වොත් හැදිලා තියෙනවා ඒක හැදියන හින්දායි රූප පේන්නේ නේ
අනුමාන
මේ මට්ටමේ හැක් හදාගත්තු හින්දායි ඔය මට්ටමේ රූප පේන්නේ එතකොට ඇහෙන් පේන්නේ ඇහැ උපද්දන රූප. අන්න එහෙම නෝනකුත් ගන්න තියෙනවා. ඒක අපි ගොඩක් කතා කරලා ඉතින්. ඇහෙන් පෙන්වන්නේ එළියේ තියෙන රූප නෙවෙයි ඇහැ උපද්දන රූප. නේද? ඇහි ශක්තිය අනුව ඇහි හැකියාව අනුව උපද්දන්න පුළුවන් වර්ණ සටහන්නේ අපේ හිත දකින්න. අපි මුලින් හිතුවට එළියේ තියෙන ඒවා දකින්නවා කියලා එහෙමම නෙවෙයි නේද? හැ හැකියාවන උපද්දන ටික තමයි අපි දකින්නේ. කනේ හැකියාවනව හදලා දෙන සද්ද ටික තමයි අපිට අහන්න පුළුවන්. එළියේ තියෙන සද්ද නෙවෙයි. එළියේ කොච්චර සද්ද තිබුණත් මේ කනට හැකියාවක් නැත්තම් අහන්න පුළුවන් මට්ටමකට අරන් දෙන්න අහන්න බෑ. නේද? ඔබ ටිකක් අලුතෙන් ආපු අය ටිකක් වැටෙනවා මදි ඇති හැබැයි අපි ඔක ගොඩාක් කතා කරලා තියෙන ICD එකේ තියෙනවා මට මේවා අහලා බලන්න ඇයි මෙහෙම කියන්නේ කියලා. ඒතර මේ ආයතනෙන් උපත්දලා දෙන එකමයි දැනගන්න. කියන මට්ටමක් තියෙනවා. බාහිර දේ නෙමෙයි ආයතනෙන් උපත්දලා දෙන එකයි මේ දැනගන්න. බුදුහාමුදුර දීපු උපමාව තමයි මේ සත්‍ය බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. බිත්තර කටුව තමයි ආයතන. ඒකට ආයතන හයින් උපද්දලා දෙන ටික තමයි කටුව ඇතුලේ ඉන්න කෙනාට දැනගන්න පුළුවන්. කවදාවත් එළියට ගිහිල්ලා නැහැ. ඒ කටුවෙන් එළිය ගැන මොකුත් දැනගන්න බෑ. ඒක මේ ආයතන හය තුලේ ඉඳන් තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. ලෝකෙ දිහා ගෙව්වට පිටතර කටුවට ප්‍රොජෙක්ට් කරලා දෙන ටික තමයි බලන්නේ. ওই ටික බලාගෙන තමයි හිතලා හිතාගෙන ඉන්නේ මේ එළියේ තියෙන ඒවා දන්නවා. කවදාවත් එළියට ගිහිල්ලා නැහැ කටුවෙන් එළියට. එළියේ තියෙන ඒවා අත්දකින්නවා කියලා හිතාගෙන හිටියට ඇහැ හරහා තමයි බලලා තියෙන්නේ වර්ණ මෙච්චර කල් වර්ණ සටහනක් දැකලා තියෙනා නම් ඇහැ උපද්දපු වර්ණයක් දැකලා මිස එළියේ තියෙන වර්ණයක් දැකලා නැහැ. මෙච්චර කල් සද්දයක් අහලා තියෙනා නම් ඔය තමන් හදාගත්තු කණේ හැකියාව මත හදලා දීපු සද්දයක් ඇහුවා මිස එළියේ තියෙන නියම ශබ්ද ස්වභාවය අහලා නැහැ. මට යන නුවණින් හිතන්න එකපාරට තේරෙන්නේ නැහැ. ආයේ ආයතන ගැන මෙනෙහි කරලාම ඒව තේරුම් ගන්න
තියෙන්නේ.
ඒක සසර පුරාම වෙන්න ඕනේ නැහැ. දැන් ඇහැක් උපද්දන්න මට්ටමේ කර්මය තමයි ඒකට ජීවිතයෙන් බලපාන්නේ. ඒක ප්‍රතිසන්දිය දීපුත්තේ මට්ටමේ තමයි ඔබ දිගට යන්නේ. ඒ ලැබුණ මට්ටම අඩුවෙට ගෙන්න පුළුවන් අනිත් කර්ම. ඇහැ මනුස්ස ඇහැ මට්ටම එක කර්මයක් නේද. ඒක දෙමින් අඩුවෙට ගෙන්න පුළුවන් වෙන කර්ම හින්ද උනාට මනුස්ස මට්ටමට පේන එකේ තමයි අඩුවෙට. එක පෙර ඒවා ගොඩාක් දාන්න එපා කියලා කියන්නේ. අන්තිම තුතිසිකට ගියේ කොහේ හරි අපි කවුරු හරි වෙලා ඉන්නේ නැතුනේ. එතනින් මැරෙනකොට ආපු තුතිසිතේ මට්ටම විතරයි. ඒක එකක්. නේද සසර පුරා ඒවා නෙමෙයි. මේකෙන් මැරෙනකොට ආයෙ එකක් එයි. ඒකෙන් තමයි ඊළඟ ආයුෂ. ඒ කාලය තුල මොන මට්ටමේ හැද්ද? මොන මට්ටමේ කනද්ද කියන එක තේරෙනවා. නේද? එතනින් චිත වෙනකොට ආයේ තව කර්මයක් බලපායි. දැන් වැඩේ තියෙන්නේ ඕක මොන මට්ටමේද කියන එක නෙමෙයි මොන මට්ටමේ එකක් හම්බ වුණා. මේ 31 තලයේ ඕන එකක් වෙන්න පුළුවන්. යා සතර පායේ ඉඳලා අකනිකා බ්‍රහ්ම ලෝකෙට යනකම් වෙන්න පුළුවන්. ඕන තැනක කියන හැක් හම්බ වෙන්න පුළුවන්. කාණක් හම්බ වෙන්න පුළුවන් නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වයින් කොයිකද සිලෙක්ට් කරනවද කියන එක නෙවෙයි. ඒ මට්ටමේ හොයන අය තමයි පින්පව් ගැන කතා කරන්නේ. දැන් බුදුදහම එතනින් එහා ඒ තිස්සෙක් තලෙම්ම ඉක්මවායන ලෝකේ ඉක්මවායන දර්ශනය තමයි ලෝකෝත්තර දෙක. ඒක තමයි සෝවාන් මාර්ගය. අර තිස්සෙක් තලේ හොඳ තැනකට පණින එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ඕන තරම් කතා කරනවනේ අහන්නත් ලැබෙනවනේ නේද? පින්පව් ගැන. ඒව නෙමෙයි මේ. පින්පව් දෙකම ඉක්මවායන කොහොමද? ලෝකේ තයිති මට්ටම ඉක්මවායන ලෝකෝත්තර දර්ශනය මොකද්ද? මේ ටිකක් ගැඹුරුයි. කර්ම රස් නොකරන තත්වය කියන්නේ මොකද්ද? කෙටියෙන් කිව්වොත්. මේ මොහොතේ අපි ආයතනයක් පාවිච්චි කරනකොට දැන් මේ මොහොතේ විඥාන හයෙන් එකක් උපදින එකනේ මේ මොහොතේ වෙන්නේ. නේද? අන්න ඒ මොහොතේදී කර්ම රස් නොකර ඉන්න මට්ටමකට එන්නේ කොහොමද? සිහියෙන් හිටියටම ඕක කරන්න බෑ. නුවණක් ඕනේ. නුවණ කියන්නේ මොකක්ද කියන එක තමයි දැන් හොයාගන්න. ධර්මයක් අහලා නුවණින් විමසලා ඒ ප්‍රඥාව තමයි ඇති කරගන්නවා. එතකොට ඒකට අදාළ නුවණ මොකක්ද කියන එක තමයි මේ හොයාගන්න අවශ්‍ය දෙය. මොකද ඒක හොයාගත්තු කෙනාට විතරයි මාර්ගයේ වඩන්න පුළුවන්. නැතුව මං භාවනා කරනවා, මං විදර්ශනා කරනවා කිව්වට අර වචන මාත්‍රයක් විතරයි. මේ හරියට මාර්ගේ වැඩනවා නම් කර්ම රැස් කරන එක අඩු ගානේ අඩු කරන දෙයක් වෙන්න ඕනේ නේද? කර්ම රැස් නොකර ඉන්නවා නම් තමයි හොඳ. සුළු මහතකට හරි අපි විදර්ශනය කරනවා නම් කර්ම රැස් නොකරන මට්ටමකටපත් වෙනවා නම් අන්න එදාට කියත හැකි ප්‍රත්‍යක්ෂව. දැන් නම් මේ ලෝකෝත්තර මාර්ගේ තමයි වඩන්නේ. ඔව්. ආයේ මතක් කරගන්න නිමිති ඉතුරු නොකරගන්න මට්ටමක් වෙනවා. දැන් නිමිති ඉතුරු වෙන්නේ ඇයි කියන එක තේරුම් ගත්තොත් තමයි ඔබ කරන්න පුළුවන්. වචන ගොඩ නෙවෙයි. මේ ආයතනයක් පාවිච්චි කරනකොට එහෙම දකින්නකොට කණෙන් අහනකොට නිමිති ඉතුරු නොවන මට්ටම තමයි කර්ම රැස් නොවන මට්ටම කියන්නේ නේද? නිමිති ඉතුරු වෙන මට්ටම තමයි කර්ම රැස් වෙනවා. දැන් ඔය කරන ක්‍රියාව නම් ඇති වෙලා නැති වෙනවා. ඔක අපි බැලුවත් නැතත් ඒක වෙනවා. ඉතින්නේ ඒක දැක්කම හරි කියලා. ඔක දැක්කත් නැතත් ඉතින් නැති වෙනවා. බලන් හිටියත් හිත ඇති වෙලා නැති වෙනවා. බලන් නොහිටියත් හිත ඇති වෙලා නැති වෙනවා. අපි බලන් නොහිටියා කියලා හිත කාලේ වැඩි කරගන්නේ නෑ නේද? බලන් හිටියත් චිත්තක්ෂණයයි බලන් නොහිටියත් චිත්තක්ෂණයයි.
සර් නිමිති ඇති කිරීමේ හැකියාව වැඩි වෙනවාද අපි ආයතන එකිනෙකට බැඳලා තියාගත්තාම නැත්නම් ඒක ඇත්තොත් නැත්ත කොමනින්
ඉතින්. අන්න ඒක එකක්. දැන් නිමිති ඉතුරු කරන හැටි අඳුරගන්න අපිට ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි ඒ ආයතනෙන් ආයතනයට ගැට ගහනවා. මට්ටම. මොකද්ද මේ ආයතනෙන් ආයතනයට ගැට ගහනවා කියන්නේ? අන්න එහෙන් දකින්න දේ තව ආයතනකින් කරන්න පුළුවන් කියලා හිතුවොත් ඒ ආයතන දෙක ගැට ගැහෙනවා නේද? නැවක අපි ලේසියෙන්ම ගැට ගහන එක තමයි ඇහෙන් දකින දේ අල්ලලා බලන්නේ. බෝතලේ පෙනුණා නැවක තියනවද නැද්ද කියලා බලන්නේ කොහොමද? ගිහිල්ලා අල්ලලා බලන්න. ඔබ ඇත්තද බොරුද හැතරපු මායාවක්ද නැද්ද කියලා හොයලා බලන්නේ. ඉතින් අල්ලලා බලන්න. අහුනොත් හරි. ඇත්ත කියලා හිතුවා. තව ගැටයක් දැන්. දැන් එතෙන්දී නුවණක් කියදෙනවාද අපිට? ඇහෙන් කරන දේ කාය ආයතනෙන් කරන්න පුළුවන් කියන විශ්වාසය මත නේද ඔය දැන් ගිහින් අල්ලලා බලන්න. ඇහෙන් දැකපු දේම අල්ලලා බලන්නත් පුළුවන්. අන්න ආයතන ගැට ගැහුවා කියන්නේ ඕකට. දැන් ඔහොම කිව්වට ඕක තේරෙන්නේ නැහැ. ඕක තව ඔවිත වඩා පැහැදිලි වෙනවා දැන්. ඇහෙන් දකින දේ කණෙන් කරන්න පුළුවන්. ඒක නම් පැහැදිලි නේද? කණෙන්. කණෙන් ශබ්ද අහනවා මිසක් රූප දකින්න බෑනේ. ඇහෙන් රූප දකින්නවා මිසක් ශබ්ද අහන්න බෑනේ. එතකොට අපිට කණෙන් කරන දේ ඇහෙන් කරන්න පුළුවන්ද? බැ. ඇහෙන් කරන දේ කණෙන් කරන්න පුළුවන්ද? බැ. බැ කිව්වට ඔය සද්දයක් ඇහෙනකොට හැරිලා බලන්නේ නැද්ද?
සද්ද නිසා දැනගත්තු දේ
ඇත්තද කියලා හොඩු ගන්න උන බලනවා නේද? ඇහේ කණන් ගැට ගැහුවා කියලා පේනවා නේද? මුවණින් නවත්ත ගන්න පුළුවන්. දැන් මුවණ නැත්තම් ලෝකෙට අයිති වටේ නේද? සද්ද ඇහෙනකොටම බලනවා. ඒ නුවණ නැහැ, අනුවණක. ඇයි? ඇහෙන් කරපු දේ කණෙන් කරන්න පුළුවන්. කණෙන් කරපු දේ ඇහෙන් කරන්න පුළුවන් කියන හින්දා තමයි එක ආයතනකින් දැනගත්ත එක තව ආයතනකින් ඇත්තද කියලා අහන්නේ. දැන් දැක්ක දේ ඇත්තද කියලා අහන්නේ අපි කාය ආයතන. ගිහිල්ලා අල්ලලා බලන්න. ඒ වගේ කණෙන් අහපු එක ඇත්තද කියලා අහන්නේ ඇහෙන්. ආ බලන්න මේ කණ තියෙනවා මෙහෙම දෙයක්. ඕක ඇත්තද කියලා හොයලා බලන්න කියලා ඇහැට කියනවා. ඉතින් ඇහැක් උපද්දලා බලනවා. ආ ඇත්ත තමයි. ඉන්නවා තමයි. ඔන්න ඔක තමයි ආයතන ගැට ගන්නවා කියන්නේ. දැන් ඔය ආයතන ගැට ගන්නේ කෙලස් මත කියන එක කියලා නුවණක් එන්න ඕන. ඇයි කෙලස් මත කියන්නේ? ඇත්ත ස්වභාවය තමයි ඇහෙන් දකින දේ, ඇහැට ගෝචර රූපය. ඒකට අපි කියන්නේ වර්ණ සටහන කියලා. වෙන කිසිම ආයතනයකට ගෝචර නැහැ. ඇහැට ගෝචර වර්ණ සටහන, ගෝචර රූපේ. ඒ චක්කු විඤ්ඤාය වූ රූපය කියන්නේ ඕකයි. චක්කු විඤ්ඤාය වූ රූපය සෝත විඤ්ඤාය නැහැ. තේරෙනවද කියන්නේ? ඇහැට ගෝචර නැත්නම් ඇහැට අරමුණු වෙන අරමුණ කනට අරමුණු වෙන්නේ නැහැ. සෝත විඤ්ඤාය නැහැ. ගහන විඤ්ඤාය නැහැ. චක්කු විඤ්ඤාය අරමුණ. දැන් වර්ණ ස්වභාවය කනට දැනගන්නත් බෑ, නාසයට දැනගන්නත් බෑ, දිවට දැනගන්නත් බෑ, කයට දැනගන්නත් බෑ. ඕනනම් පරීක්ෂා කරලා බලන්න. S2 වහගෙන අල්ලලා මොන පාටද කියලා කියන්න පුළුවන්ද බලන්න. බැරි. ඒ ඔක තමයි ওই ගෝචර વિશે, নানা વિષયાන. নানা ගෝචර. ඔක ආයතන නානත්තේ, ගෝචර නානත්තේ හොඳට තේරුම් ගන්නවා. එහෙන් දැනගන්න ස්වභාවයක් වෙන කිසිම ආයතනයකට අරමුණු කරන්න බෑ. ඒකයි කිව්වේ දැන් අර වතුරේ වැටෙන ඡායාව ඇහැට දකින්න පුළුවන් මිස ඇස් පේන්නේ නැති කෙනෙකුට ওই ඡායාව ගැන කිසිම අදහසක් ගන්න බැහැ. බලන්න පුළුවන්ද කියලා. මොකද අල්ලලා බැලුවට මොන ඡායාවක්ද කියලා අහුවෙන්නේ නැහැ වතුරේ පේන්නේ. නේද? ගඳ සුවඳට අහුවෙනවද? නැහැ. දිවට අහුවෙනවද? රසට? නැහැ. වෙන ආයතන වලට ඒක අහුවෙන්නේ නැහැ. ගෝචර නැහැ. ඒකයි ගෝචර නානත්තේ. ඒවල චක්කු විඤ්ඤාය ඌදය චක්කු විඤ්ඤාය විතරයි. සෝත විඤ්ඤාය නෑ, ගාන විඤ්ඤාය නෑ. ඈ ජීවා විඤ්ඤාය නෑ. පෙරණ කාය විඤ්ඤාය නෑ. හැබැයි අපේ මෝඩකමට අපි හිතනවා එහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන්. චක්කු විඤ්ඤාය දේ කාය විඤ්ඤායයි කියලා ලෝකෙට අයිති මුලාවෙන් හිතන. ඔය මුලාවට අහු වුණා නම් කර්ම රැස් කරනවද? අස් කරනවද? රැස් කරනවා. ඒක තමයි මේ කියන්නේ. එක විඤ්ඤාණයක් තව විඤ්ඤාණයකට ගෝචර නැහැ. ඔය හයටම අදාළව තියෙනවා. මනෝ විඤ්ඤාණයටත් ගෝචර නැහැ. චක්කු විඤ්ඤාය ඌදේ මනෝ විඤ්ඤාය වෙන්නත් බෑ. එතකොට මේ ඇහෙන් දැනගත්තු වර්ණ සතහන චක්කු විඤ්ඤායයි. ඕක ගැන හිතන එක කියන්නේ එතකොට වර්ණ සතහන ගැන නෙවෙයි ඔය හිතන්නේ. මේ ඇහෙන් ගත්තේ බෝතලේ වර්ණ සතහනනේ. හිතන්නේ වර්ණ සටහන ගැනද බෝතලේ ගැන? බෝතලේ ගැන. ඉතින් ඇහෙන් දැක්කේ නෑ බෝතලය. ඇහෙන් දැක්කේ වර්ණ සටහන. චක්කු විඤ්ඤාණය. හිතන්නේ බෝතලයක්. ඒ බෝතලේ චක්කු විඤ්ඤාණය වෙලා නෑ. මනෝ විඤ්ඤාණය වෙලා තියෙනවා. මනසට බෝතලයක් අහු වෙලා තියෙනවා. ඇහෙට බෝතලයක් අහු වෙන්න විදිහක් නෑ. ඇහෙට වර්ණ සටහනක් විතරයි. ඇති වෙලා නැති වෙන එක මං කිව්වනේ අපි දැක්කත් නැතත් ඇති වෙලා නැති වෙනවා කියලා. ඇයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි දැක්කත් ඇති වෙලා නැති වෙනවා, දැක්කේ නැතත් ඇති වෙලා නැති වෙනවා. නේද? ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ රැස් කරනවද නැද්ද කියන එක තියෙන්නේ ඔය විඥානයට විඥානේ ගැට ගහන්න. චක්කු විඤ්ඤාය කතාව චක්කු විඤ්ඤාය විතරයි කියලා නුවණක් නැහැ. එහෙන් දැකපු දේ ගැනමයි ඔය හිතන්නේ කියලා මෝඩකමක් කියදලා තියෙනවා. ඔව් දැන් මේ කියන කතාව තේරෙනවද? එහෙන් දැනගත්තු දේ ගැනමයි මේ හිතන්නේ. ඕකද වැඩි දියුණු වුණ එකක් තමයි එහෙන් දැනගත්තු දේ ගැන හිතුවා. හිතුවදී අල්ලන ඒ තව ටිකක් වැඩි දියුණු කරානේ. චක්කු විඤ්ඤාය වුණදේ මනෝ විඤ්ඤායයි, මනෝ විඤ්ඤාය වුදේ කාය විඤ්ඤාය. ඕ හයතම විඤ්ඤාය. ඒක හරියට පියන්න දැන් චක්කු විඤ්ඤාය මට්ටම ඡායා මට්ටම නන වතුරේ දකින්න මලක ඡායා. නේද? දැන් ඔන්න චක්කු විඤ්ඤායයිනේ වර්ණ සටහන තියෙනවා. ඊළඟට මනස අන්න මලක් තියනවා කියලා හිතනවා. දැන් අපේ මෝඩකමට හිතන්නේ ඇහෙන් දැකපු මල ගැනමයි දැන් හිතන්නේ. නේද? එතකොට ඔය මල කඩා ගන්න ඕන නැත්නම් ඔය මලේ මෙච්චර සුවඳක් තියනවා කියලා අදහසක් එනවා. දැන් මොකද වෙන්නේ? සුවඳ බලන්නේ මොන ආයතනෙන්ද? ගාන. දැන් අර චක්කු විඤ්ඤාය වුණ දේ මනෝ විඤ්ඤායයත් කරලා ගාන විඤ්ඤාය කරන මට්ටමට වර්ධනය කළා. එහෙ නැත්තම් ඔය මල කඩාගෙන එන්න පුළුවන් කියලා නැත්තම් අල්ලලා බැලුවොත් මෙහෙම දැනේ සිනිඳු තම කාය විඤ්ඤායයත් කරලා. දැන් පේනවද විඤ්ඤාණ ගැට ගන්න හැටි ඉතින් එක? ඔය ගැට ගහනවා නම් රැස් කරනවාද අස් කරනවාද? රැස්
කරනවා.
රස කියන එක මොකකටවත් අරියට ගහන්නද? ඔය දැන් රස අඹ ගෙඩියක් ඉදිලා ඔන්න පේනවා. දැන් හිතනවා අඹ ගෙඩිය. අඹ ගෙඩිය මේ රහ. අඹ මී අඹ. මී අඹ දැන් නෑ. ඊළඟ මොනවද තියෙන්නේ? අර්ථ පොළොන්නරුව. හරි මොනවද හැටියන්නේ? එතකොට ඒක මේ රස ඇති කියලා ගැට ගහන්නේ නැද්ද දැන්? ඕන විඥානයකට ගැට ගහන ගතිය තමයි ලෝකෙට ඇති මට්ටම. ඕක තමයි නිමිති ඉතුරු කරගන්න මට්ටම. රැස් කරන මට්ටම, කර්ම රැස් කරන මට්ටම. පැත්තකින් රූපය ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ, අනිත් පැත්තෙන් ආයතනිය ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. ඔය හින්දා තමයි අර මොකද්ද සූත්‍රය? මහා සලායතන සූත්‍රය. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං. රූපං ඥානං පස්සං යථා භූතං. ඥානං දැනගන්න, පස්සං දකින්න. මොනවද දැනගන්න දකින්න කියන්නේ? යථා භූතං ඇත්ත ඇති හැටි. ඇහැගෙන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඇහෙන් දැනගන්න රූපයේ ඇත්ත ඇති හැටි ස්වභාවය දැනගන්න දකින්න. අන්න එහෙම කෙනාට සම්මාදිට්ඨිය එන්නේ. මොකද එතන දැනගත්තොත් ඒකේ ඇත්ත ඇති ඇති හැටි තව විඥානයකට ගර ගහන්න ඉතුරු කරන්නේ නැහැ. තව එකකින් මේක අත්දකින්න පුළුවන් කියලා නිකමටවත් හිතෙන්නේ නැහැ මේක ඇත්ත ඇති හැටි දැක්කොත්. නේද? ඇහැ උපත්දලා දෙන වර්ණ සටහන නම් චක්කු විඥාණයෙන් දකින්නේ. ඒක ආයේ කනට අත්දකින්න බෑ, නාසයට අත්දකින්න බෑ, දිවට අත්දකින්න බෑ, කයට අත්දකින්න බෑ. තේරෙනවා නේද? එතකොට ඇහෙන් චක්කු විඤ්ඤාය වූ රූපේ පිළිසිඳ දැක්කෝ නුවණක් එන්න ඕන. වෙන කිසිම විඥානයකට මේක අරමුණු කරන්න බෑ. එතකොට විඥානයකට විඥානයක් ගැට ගහයි. එහෙනම් තමයි බුදුහාමුදුරුව අර සාති භික්ෂුවට කියන්නේ ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් ගැන තියා ආයතනෙන් ආයතනයකට යන විඥානයක්වත් මේ ශාසනේ පනවන්නේ. ඒක තේරෙන්නේ ආයතන ගැන නුවණක් පිහිටන්න පුළුවන් කෙනෙකුට විතරයි. ආයතන ගැන සිහිය නුවණ පිහිටන්න පුළුවන් නම් විතරයි. ඒකයි ආයතන පිරිසිඳ දැක්කොත් විතරයි නිවනක් පණවන්නේ. ආයතන පිරිසිඳ දැක්කේ නැත්නම් නිවනක් පණවන්නේ නැහැ. ඔව්. දැන් ඔන්න ඔන්න දැන් ඔය වැරද්ද තේරුම් ගත්තොත් මෙහෙම වැරද්දක් වෙනවා. ඕකෙන් මිදෙන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් නෙමෙයි. කැමති එකක් තෝරගන්න පුළුවන්. එකක් තමයි ආයතන ගැන නුවණ පිහිටන්නේ. අනිත් එක තමයි ස්කන්ධ ගැන මෙනෙහි කරලා නුවණ පිහිටන්නේ. අනිත් එක තමයි ධාතු ගැන මෙනෙහි කරලා ඇත්ත තියටි දකින්න නුවණ පිහිටන්නේ. ස්කන්ධ වශයෙන් පුළුවන්, ධාතු වශයෙන් පුළුවන්, ආයතන වශයෙන් පුළුවන්. ඔව්. ධාතු විවාහ ගොඩක් තියෙනවා. සප්‍රමාණ ධාතු වලින් පුළුවන්, අටලස් ධාතු වෙන පුළුවන්. දැන් ඔහොම කියනකොට හිතෙනවා ඔක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැනගත්තා නම් හරිනේ කියලා. ඒක නෙමෙයි, මේ එතනින් එහාට තව ගැඹුරට යන්න තියෙනවා. මේක ගැඹුර තමයි. පඨවියේ පඨවිය කියලාවත් මඤ්ඤණා කරන්නේ නැති ස්වභාවය තමයි මේ සඳහන් කරන්නේ. පටවියේ පටවිය කියලාවත් හිතන්න ඇති මට්ටමකුත් තියෙනවා. يعني පටවිය එළියේ තියනා කියලා නිකන් හිතෙන්නේ. එහෙමත් නෙවෙයි. පටවිය කියන්නේ තද ගතියක්, තද ස්වභාවයක්. තද ස්වභාවය දැනගන්නේ මොකෙන්ද? ආයතන. මම හරි දැනගත්තා. විඥානේ. විඥානයකට පහළ වෙන්න බෑ ආයතනයක් නෙවෙයි. නෑ, විදිනකොට තදයි කියලා තමයිට දැනෙන්නේ ඇති. නේද? කොළවද තද, කකුලද තද? දෙකම නෙමෙයි. ওই නිසා ඇති වෙන කාය විඥාණයෙන් කිව්වා ඔන්න තද ගතියක් තියෙනවා. කොළවටයි තද ගතියකුත් නෙමෙයි, කකුලටයි තද ගතියකුත් නෙමෙයි. හිතනම් දැනගත්ත තද ගතියක් තියෙනවා. වෙයිද? මම වැරද්දා නෑ. දැනගත්ත ගතියක් මේ පටවිය. එළියේ තියෙන දෙයක් නෙවෙයි. තේරුණාද? මම ඉතින් ගැඹුරුයි. මම මේ ගැඹුරුම හරියක් කියන්නේ ඔය සමහර විට අහු නොවෙන්න පුළුවන්. ඒ වුණාට යන්න ඕන ඔය දැක්ම දක්ව. ධාතු වශයෙන් බැලුවත් යන්න ඕන ඔය දැක්ම. ආයතන වශයෙන් දැක්කත් ඔය දැක්මයි. අමුතු දැක්මකට නෙවෙයි යන්නේ.
ස්කන්ධ වශයෙන්
දැක්ක. ස්කන්ධ වශයෙන් දැක්කත් ඔය දැක්මටමයි යන්නේ. කොහොමද ස්කන්ධ වශයෙන්? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය,
පංච උපාදානස්කන්ධය.
දැන් රූපස්කන්ධය තියෙන්නේ කොහෙද? අභ්‍යන්තරෙත් තියෙනවා, එළියෙත් තියෙනවා. ඇහැ කියන එකත් රූපස්කන්ධය. එළියේ තියෙන රූපෙත් රූපස්කන්ධය. මම ඕක නුවණින් දැකීමක්ද ලෝකෙට අයිති දැකීමක්ද? ලෝකෙට අයිති ඕන කෙනෙක්ගෙන් අහුවොත් ඕක කියයි. අපි එළියේ තියෙන එකටත් රූප කියනවා, මේ ඇතුලේ තියෙන ඇහැටත් රූප කියනවා. දෙකම තියෙන ලෝකෙට අයිති දෙයක් නේ. සංසාරේ යන කෙනාට තියෙන. නුවණින් දකිනකොට ඉස්සෙල්ලා තේරුම් ගන්න එළියේ තියෙන එක නෙමෙයි මේ ඇහැ උපද්දලා දීපු එකයි දැකලා තියෙන. ඈ? ඊළඟට එළියේ දකින්න රූපස්කන්ධයක් නැත්නම් ඉතින් ඇහැ කොහොමද වෙන්නේ? ඇහැ හදාගත්තේ මොකටද? රූප බලන්න. වැලිය රූප නැත්තම් මොකටද ඇහැ? රූප හදලා බලන්න අර මැජික් පෙට්ටිය වගේ. මාව බලන්න. ඉතින් ඔය මාව නැහැක් ඕනද හිතෙන්ම ගුරුවනි මා පුළුවන් නේ මාව බලන්න. මනසේ මම ඔබ දෙයක් නේද මේ බලලා තියෙන්නේ. මනෝ කුබ්බං ගමදාන මනසක මනෝමය මනෝමය දෙය මනෝමය මනසෙන්ම හදපු ස්වභාවයක් දැකලා දෙයක් කරලා ඒක ගිහින් ඈතින් කියලා මේ පැත්තේ මනස ඉඳන් අර පැත්තේ රූපේ දිහා බලන්න. ඔය පෙන්නුවේ ඔය කොයි පැත්තෙන් බැලුවත් එකම ඇත්ත දකින්න හැකියාව තියෙනවා. හැබැයි Taman ඔච්චර ගැඹුරට දකින්නවද කියන්නේ. ඒක තමයි. ඉතින් ඇස පිරිසිඳ දකින්නකොට ඇහෙන් මිදෙනවා. රූපේ පිරිසිඳ දකින්නකොට රූපයෙන් මිදෙනවා. ඔය මිදෙන්නේ රූපයෙන් නෙවෙයි මුලාවෙන්. රූපේ ගැන තියෙන මුලාවෙන්. ඇස ගැන තියෙන මුලාවෙන්. ඇත්ත ඇටි දකින්නකොට. ඒ වෝක ස්කන්ධ වශයෙන් බලලත් පුළුවන්, ධාතු වශයෙන් බලලත් පුළුවන්, ආයතන වශයෙන් බලලත් පුළුවන්. නැති වෙන්නේ එකම මුලාව. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාවෙන් ආපු මුලාවයි නැති වෙන්නේ. එතකොට ඒ මුලාව නිසා තමයි අපි ආයතන ආයතන ගැට ගහන්නේ. එහෙන් දකින්න දෙයි කණිනුත් අද්දකින්න පුළුවන්, නාසයෙන්ුත් අද්දකින්න පුළුවන්, දිවෙනුත් පුළුවන්, කයෙනුත් පුළුවන්, අල්ලලා බලන්නත් පුළුවන්. ඕකනේ ලෝකෙට අයිති මට්ටම. එතකොට ඒක තේරුම් ගන්න ඕන කර්ම රැස් කරන මට්ටම. මොකද ඔය අල්ලන්නේ අද්දකින්නේ නිමිත්තක්. රැස් කරපු නිමිත්ත. එහෙන් දැකලා ඒක ගැන හිතුවත් ඒක නෙමෙයි ගැටලුව. මේ හිතන්නේ එළියේ දෙයක් කියලා හිතන එක. එහෙන් මොකක් හරි පේනකොට ඕක ගැන හිතන්න පුළුවන්. හැබැයි හිතන දේ හිත ඇතුලේ වැඩක්. බාහිර රූපෙට කිසිම අයිතියක් නැහැ, සම්බන්ධයක් නැහැ කියලා වෙන් කරන්න තමන් දක්ෂ වුණා. එතනම තියනවා දැන් නිමිති ඉතුරු කර නොගන්න මට්ටම. දැන් මේක බෝතලයක් කියලා හිතලා ඔය බෝතලේ ගැන ඕන තරම් හිතන්න. උඩේ වතුර තියෙනවා ඕක බොන්න පුළුවන්, අරවා මේවා තීරම ටික හිතන්න. හැබැයි නුවණ බෙහෙත ගන්න හිතපු ටික ඔක්කොම හිතට අයිති නිසා බෝතලේට අයිති නෑ, එළිය තියෙන රූපෙට අයිති නෑ. හිත හැදීම හිතට අයිති චිත්ත නියම ධර්මයක්. හිත තියෙනවා නැති වෙනවා ඕන දෙයක් ගැන හිතන්න පුළුවන්. හරි. හිතේ ඇති වෙන ටික හිතට අයිති නිසා බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. එදාට අර නිමිත්තක් ඉතුරු කරගන්නේ නැහැ. එළියේ තියෙන ලෝකෙට අයිති නිමිත්තක් ඉතුරු කරගන්නේ නැහැ. හරි. හිතේ ඇති වුණ ටික හිස් ටිකක් ඇති වුණා, ඒක නැති වුණා. හරියට හීනයක් දැක්කා වගේ හිතෙන් හදන දේ හිතෙන්ම බැලුවා. මොකනේ හිත හදනවා කියන්නේ? ඒත් අපි හීනෙන් දැක්ක දේ මේ එළිය රූප වලට අයිති කරන්න යන්නේ නැහැ. හීන කියලා දන්නවනේ. දන්නේ නැත්නම් ඉතින් අයිති කරනවා. හීනෙත් ගහ ගන්න යනවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. ඒක ඇත්ත කියලා හිතන ගන්නේ. ඇහැරුණ වෙලාවට දන්න ඔක්කොම හීනයක්. ලෝකෙට අයිති නැහැ නේ ඔය. හිතෙන් හදපු දෙයක් හිතෙන්ම දැකලා. හීනයක් දැක්ක කියන්නේ ඕකනේ නේ. හිතෙන් හදපු දෙය හිතෙන්ම බැලුවා. බලද්දි ඉතින් දෙයක් කරගෙන තමයි බලන්නේ. නුවණ පිහිටිය ගමන් ওই හීනයක් කියන එක පිහිටිය ගමන් බාහිර ලෝකෙ රූප වලට ඒක සම්බන්ධ කරන්නේ නැහැ. නේද? කවුරු හරි හීනෙන් බණිනා දැක්කා කියලා ඊළඟ දවසේ හීනයට බණිනවා. ඇයි ඔයා ආයේ මට බැන්නේ කියලා? එහෙම තමයි කරන්නේ. ඇත්තට බණිනවා කියලා. අයි හිතන්නේ හිතාගෙන ඉන්නේ අර මට බණිනවා ඇති කියලා. හිතෙන් හදන ඒවා තමයි බලන්නේ. එහෙන් දකින්න එළියේ තියෙන දේ දකින්නවා කියලා හිතුවට හිතෙන්
තමයි පටන් ගන්න.
හිතෙන් තමයි පටන් ගන්න ඔක්කොම කරලා තියෙන්නේ හිතෙන්. ඉවර කරලා තියෙන්නේ හිතෙන්. හැබැයි එළියේ තියෙන දෙයකට සම්බන්ධ කරලා තමයි මේ හිතන හැදයක්ම හිතලා තියෙන්නේ. ඒ සම්බන්ධ කිරීමේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ සම්බන්ධ කරන දේ තමයි නිමිත්ත. බාහිර තියෙන දේ කියලා විශ්වාස කරනවා මේ හිතන් මේ හිත හදන.
එතනස රූපස්කන්ධය කියලා අපි ගන්නේ නිමිත්ත නේද? රූපස්කන්ධය කියලා අපි භාෂාවෙන්
බාහිරියක් ලබා ගන්නට ඇත්තටම කියනවා මේ වෙලාවේ උත්සාහ වෙන්නේ
නැහැ.
හිතෙන්ම හදලා හිතට පෙන්වන්න කිව්වේ. ඒකට ඒක පෙන්වන්න ඕනේ හිතෙන් හදලා හිතෙන් දැකපුදී හිතට ඇති දෙයක් නිසා. බාහිර එළිය පිටවන්න බෑ. ඒ විපාක එන්නේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. එහෙනම් කර්ම රැස් කරනවා කියන්නේ මේ හිතන දේ එළියේ තියෙනවා. දැන් ආයතන ගැට ගහන්නේ ওই දේ එළියේ තියෙනවා කියලා හිතනකන් නේද? දැන් ඔන්න ඇහෙන් දකින්වනේ මේක. දකින්න දේ ඇහෙන් උපද්දපු වර්ණ සටහනක් හිත දැක්කනේ. ඕක ගැන හිතුවනේ ගෝතලයක් ඔය දැක්කේ කියලා එකත් හිතේනේ කලේ. හිතේ කරපු දේ අපි හිතනවා ඔය එළිය තියෙන එක ගැනයි මේ හිතන්නේ. අනේ එළියට සම්බන්ධ කරගෙන. එළියට සම්බන්ධ කරපු ගමන් දැන් ඇහෙන් දැකලා හිතපු ටික ඔන්න එළියේ තියෙන බෝතලේ ගැන කියලා සම්බන්ධ කරනවා නේද? ওই බෝතලේ ගැන නම් හිතුවේ ආ ගිහින් බෝතලේ අල්ලන්න පුළුවන්. අනේ දැන් අර චක්කු විඤ්ඤාය වුණදේ කාය විඤ්ඤාය කරගෙන ලෝකේ තියෙන ඒවා බොන්න පුළුවන් නැත්නම් ජීවහා විඤ්ඤාය කරගෙන සුවඳ බලන්න පුළුවන් ගාහන විඤ්ඤාය කරගෙන නේද? ඔව් ඒක හරියටම හරි. හැම ආයතනයක්ම තව ආයතනයකට ගැට ගහන්නේ මනෝ විඤ්ඤාණය හරහා. දැන් මුලින්ම දැන් චක්කු විඥාණයෙන් ඡායා මට්ටමක් නේ හදලා දෙන්නේ. ඇහැල්පත්තන ස්වභාවයනේ දැනගන්නේ. හැබැයි චක්කු විඥාණය අපිට කියන්නේ එළියේ තියෙන රූපයක් මෙහෙන් ඇහින් දැක්කා කියලා. ඒක මායාකාරී ස්වභාවය. ඒක බාරගත් නැ ගතිය තමයි දැන් මනෝ විඥාණයෙන් එළියේ තියෙන දේවල් ගැන හිතන්න පුළුවන් කම. ඔව්. දැන් ධම්ම කියනකොට දැන් මනසට අරමුණු වෙන්නේ ධම්මනේ. ධම්ම කියන එක එළියේ තියනවා කියලා බාරගන්නේ චක්කු විඥානයේ මුලාව මත. චක්කු විඥාණයෙන් කියපු දේ මුලාවෙන්ම බාරගන්නවා. ආ ඔය එළියේ තියෙන දෙයක්ම තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ දේ ගැන තමයි දැන් මනසෙන් හිතන්නේ. දැන් ධම්ම කියලා හිතනකොට අවස්ථා දෙකක් තියෙනවා. ඔය ඇහෙන් පෙන්නපු එක ගැනයි මේ හිතන්නේ. එළියේ තියෙන දේ ගැන. එතකොට මුලා වෙලා හිතන්නේ. නේද? ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔය හිතන්නේ එළියේ තියෙන දේ ගැන. යෝනිසෝ මනසිකාරය කියන්නේ විඥාණයෙන් අර ඇහැ උපද්දලා දීපු දෙයක් දැනගත්තා. නේද? එතකොට එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඇහි හැකියාවනු උපද්දලා දීපු දෙයක් විඥාණයෙන් දැනගත්තා. ඒ ගැන ඕනනම් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කරනකොටත් මේ හිතන ටික හිත ඇතුලේ නිසා බාහිර දෙයක් ගැන නෙවෙයි. දැන් තියනවද වෙන ආයතනයකට ගැට ගන්න එක? කියන්නේ එළිය දෙයක් පිටලා නැහැ. ඒක මන ධම්ම මනෝ විඥාන එක්කලා. දැන් ධම්ම කියන එක එළියෙන් තියලා නැහැ එතකොට. ඔව්. දැන් ධම්මාරම්මනේ මනසෙන්ම හදපු එකක් මේ මනසෙන් දකින්නේ කියලා එතන අල්ලගත්තත් හරි. එතන සිහිය නුවණ පිහිටුවත් Taman ඒක ඊට පස්සේ වෙන ආයතනකින් ඕකක් දකින්න යන්නේ නැහැ. මොකද මනසෙන් හදන දේ වෙන ආයතනකින් අත් දකින්න බෑනේ. ඒක තමයි මම කිව්වේ හීනයක් කියලා. අපි දකින හීනේ අපිට ආයේ ඇහැකින් ගිහින් බලන්න බෑ. මොකද එළියේ තියෙන දේක් නෙමෙයි. අල්ලලා බලන්න බෑ. ඒක කාය විඤ්ඤාය නෑ. දැන් මනෝ විඤ්ඤාය දේ කාය විඤ්ඤාය නෑ. සෝත විඤ්ඤාය නෑ. චක්කු විඤ්ඤාය නෑ. එතනත් අර විඤ්ඤාණ ටික වෙන් වෙනවා. එක විඤ්ඤාණකින් කරන දේ වෙන විඤ්ඤාණකින් අත්දකින්න බෑ. කොටින්ම ඔය ධර්මතාවයේ ඔච්චර. එක විඤ්ඤාණකින් දැනගන්න දේ තව විඤ්ඤාණකින් දැනගැනීමේ හැකියාවක් නැහැ. මොන වෙනුවන පිහිටියක් ඇති ඔය ධර්මතාව ටික ඔක්කොම උතනක් තියෙනවා. අපි කොයි වෙලාවෙ හරි ඒක නැතුව විඤ්ඤාණ දෙකක් ගැට ගහනවා නම් එතනම තේරුම් ගන්න ඕන රැස් කරනවා. කර්ම රැස් කරනවා. දැන් කර්ම රැස් කරනවා කියන්නේ තව විදිහකට අපිට දැනෙන විදිහට කිව්වොත් එළියේ තියෙන දෙයක් ගැනයි මේ දැනගන්නේ. එළියේ තියෙන දෙයක් බාහිරේ තියෙන දෙයක් ගැනයි මේ දැනගන්නේ කියලා හිතුවත් කර්ම රැස් කරනවා. මොකද බාහිර දේ දැනගන්න අපිට ඕන ආයතනයක් උපදීමේ හැකියාව තියෙනවා ඊළඟට. මේ එළියේ තියෙන දෙයක් ඕනනම් බලන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, සුගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. මේ ආයතන හයෙන් ඕන එකක් උපදීමේ හැකියාව තියෙනවා. එතනම තේරුම් ගන්න බාහිරේ තිබ්බ ගමන් ආයතන ටික ගැට ගහලා මාව ගැට ගැහුවොත් අහු වුණා. ලෝකෙට අහු වුණා. මං කියන දේ නම් ඇහුවේ ධර්මයේ දැක්කේ නැහැ. ධර්මයේ දැක්කනම් මං කියන දේ ඇහෙන්නේ නැහැ. වතුර බොන්නේ කොහොමද කියන එක දැන් ඒ ප්‍රශ්නේ ලෝකෙට අයිතිමත් තමයි. ලෝකෝත්තර දැක්මයි නැතිකම. එහිඳ තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මේ මාගේ මේ කුණු කය දිහා බලන්න එපා. ධර්මය දැක්කොත් මාව දකින්න පුළුවන්. වක්කලි සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. තණ්හාව තියෙනවා. තව දේවලුත් තියෙනවා. අතන තණ්හා දික්ති මාන 52ක් විතර කියන්නේ. රජ්ජෝ සමන්නාහරෝ දැන් කතා කරන්න බෑ. ඒ වටික මම දාලා ඇති ඔය වෙබ්සයිට් එකේ තියෙනවා බලන්න පුළුවන්. ඒකේ අහන්න පුළුවන්. දැන් සියල්ල කියපු තැන නම් මෙතන තියෙනවා. දැන් ඇහැයි රූපේ තමයි සියල්ල වෙලා තියෙන්නේ. ප්‍රඥාක්ති කියන්නේ ලෝකෙට අයිති දේවල් අපි හිතා ගන්න දේවල්. ලෝකෙට අයිති මට්ටම ඇත්ත ඇති හැටි නෙවෙයි. තේරෙනවා? ආයතන ගැට ගහලානේ ලෝකෙට අයිති දෙයක් හදන්නේ. ඒ දෙයට තමයි ප්‍රඥාක්තියක් දාන්නේ. ධම්ම රූපේ නම් ඉතින් ප්‍රඥාක්තියක් වෙන්නේ නැහැ. දැන් ලෝකෙටයිද අප්‍රමහා ධාතුවක් කරපු එකේ තමයි ඒ වැරද්ද තියෙන්නේ. එළියේ තියෙන දෙයක් කරපු එකේ නේ වැරද්ද තියෙන්නේ. ධම්ම රූපේ ඇත්ත තත්ත්වය මොකද්ද? මනසට පෙනුම. හීනයක් දැක්ක. තමන් දැකපු හීනේ තව කෙනෙකුට දකින්න බෑනේ. එතකොට ප්‍රඥාක්තියක් වෙන්නේ නැහැ. ඒක ලෝකෙට බාරගලෙයි නැහැ. තේරුණාද? තමන් අත්දැකපු දේ තව කෙනෙකුටත් අත්දකින්න පුළුවන් නම් ඒ ලෝකෙට අයිති කරලා නේද ඒතර ප්‍රඥාක්තියක් දාගන්න ඕනේ. ඈ? ඒ කිය ඔය 12 හරහා නෙමෙයි ඔය 13 හැම ප්‍රඥාක්තියක්ම ඔයයි මුලා වුණා හින්දා නෙමෙයි. ඒකක මුලා වුණා නම් ඔක්කොටම අහු වුණා. ඒකයි මේ කියන්නේ. එහෙන් චක්කු විඤ්ඤාය රූපේ ඇත්ත දැක්කේ නැත්නම් අනිත් විඤ්ඤාණවලිනුත් ඕක අත්දකින්න පුළුවන් කලක්. එතකොට එළියේ දෙයක් හැදුවා. ඒකට ඉතින් ප්‍රඥප්ති දාගන්න පුළුවන් නේද? තියනවා කියලා විශ්වාස කරපු ගමන් හරි ආයතන වලින්මයි ආයත් දකින්න තියෙන්නේ. ඒක වෙන වෙන ආයතන වලට බාහිරවක් නෙවෙයි. හැබැයි වෙනස තියෙන්නේ ආයතන වලට ගැට ගහපු දෙයක් තියෙනවා දැන්. ලෝකේ ආයතන. මනසෙන් හදපු දේ ඒක තමයි මම කියන්නේ. මනසෙන් හදපු දේ හීනයක් විතරයි. තව කෙනෙකුට දකින්න පුළුවන් ද තමන් මනසෙන් හදපු එක? අනිත් එක්කෙනා මනසෙන් හදපු එක වාට පේනවා. දැන් ඒ මට්ටමින්ද අපි ලෝකෙට පනවපු දේවල් තියෙනවා. අර කනුව වාටත් පේනවාද අර කනුව කියලා අහන්න පුළුවන්. පේනවාද එළියේ? එතකොට ඒක මනසෙන්ද හදලා තියෙන්නේ? ඒක තමයි ඕන ආයතනකින් ආයතන හය තමයි සියල්ල. ඕකේ ඇත්ත ඇති ඇති දන්නේ නැති කමට ලෝකෙට අහුවෙනවා. ඔව් ප්‍රඥාප්ති කියන්නේ ලෝකෙට අහු වුණ මට්ටමේදී තමයි ප්‍රඥාප්ති තියෙන්නේ. ඒක ඉතින් ප්‍රඥාප්තියක් දා ගන්නවා ඒක විස්තර කරලා. හීනේ හීනේ බව නොදන්නකම. ඔව් දැන් ඔය රැවටෙන හැම එකකම දැන් ලෝකෙට අයිති ධර්ම වට කියන්නේ සංකත ධර්ම. හේතුපත්‍යයන් නිසාමයි ඔය හටගන්නේ. එතකොට මේ හේතුපත්‍ය වල ප්‍රධාන වෙනවා අවිද්‍යාව. එහෙම තේරුම් ගන්නකොට අවිද්‍යාව තියෙනකන් ලෝකේ තියෙනවා. අවිද්‍යාව නැති වුණ දවසට ලෝකෙ ඉක්මවා යනවා. ලෝකෝස් කරනවා. තේරෙනවා නේද? එහෙම කිව්වා. අවිද්‍යාව තියෙනකන් ලෝකේ තියෙනවා. අවිද්‍යාව නැති වෙනකොට ඒ කියන්නේ විද්‍යාව පහළ වෙනකොට ලෝකෙ ඉක්මවා යනවා. ලෝකෙට අහු වෙනවා. ඒ මුලා වුණේ එකට මුලා වෙන්න හේතු තියෙනවා. දැන් වතුරට ඉගෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු තියෙනවානේ. හේතු නැතුව නෙවෙයි. හේ හේතු ප්‍රත්‍ය හින්දාමයි එහෙම වෙන්නේ. ඒ ප්‍රත්‍ය කියන්නේ ඒකට ආධාර වෙන ඒවා තියෙනවානේ. ආලෝකේ ප්‍රත්‍ය, ඇහත් ප්‍රත්‍ය, වතුරත් ප්‍රත්‍ය. පියවලට කැමති නම් හේතු කියන්න පුළුවන්. තමන් ප්‍රධාන වශයෙන් ගන්න යා මේක නම් මුල් වෙලා තියෙන කිව්වම ඒ ප්‍රත්‍ය වලින් එකක් අපි ප්‍රධාන කරනවා. ඒකට හේතුව. තමන්ට කැමති නම් පුළුවන්. ඕ තුනම ප්‍රත්‍ය. ඉතින් අපිට මේකයි මුල් වෙන්නේ කියලා හේතුව. ප්‍රත්‍ය වලින් ප්‍රධාන වෙන එකට හේතුව කියනවා. තේරුණාද? ප්‍රත්‍ය ඕන තරම් තියෙන්න පුළුවන්. හරිද? දැන් සූවිසි ප්‍රත්‍ය කියලා තියෙනවානේ. 24. ඔය 24 ගැන කතා කළොත් මොකවත් නෑ කියන්නේ. ඒ හින්දා අපි ප්‍රධාන ටික අරගෙන අපි අපිට වැටහෙන ටික අපි ඒකට මුල් තැනක් දීලා මේවා තමයි හේතු කියලා ඉතින් කියනවා. මේ හේතුව. එහේ තමයි හේතුව. හරි? අපි වෙන එකක් ප්‍රධාන කරලා කතා කරනකොට අරක ප්‍රත්‍යක් විතරයි. අපි ආලෝකය ගැන ප්‍රධාන කරලා පෙනීම කතා කරනකොට ආලෝක හේතුවෙන් තමයි ආලෝක නැති වුණත් වෙන්නේ. එතකොට අනිත්‍යක උදව් වෙලා. ඒක තමයි දැන් බීජය ගැන කතා කරන එක්කෙනාට ඒක හේතුව. තව කෙනෙකුට ඊට වඩා ප්‍රධාන වෙන්න පුළුවන් වෙන එක. බීජය තිබුණට පළවෙන්නේ නැහැ. ඔය පොළොවක් තියෙන්න ඕන. කියලා තව කෙනෙකුට ඒක ප්‍රකට වෙනවා. තේරුණාද? ඕවා සම්මතයේ තියෙන්නේ මේක මෙහෙම්මමයි කියලා අර වෙනස් වෙන්නේ නැති ඒවා නෙවෙයි. ඒ මොහොතක වෙනස් වෙනවා. ඒක තමයි. දැන් ඔයාලට විඥානේ හේතු වුණාට තව කෙනෙකුට ඇහැ හේතු. තව කෙනෙකුට රූපේ හේතු. තේරුණාද? ඒ ප්‍රත්‍ය ඕක තමයි ඒ සූවිසි ප්‍රත්‍ය කියලා බොහොම එකකට එකක් සම්බන්ධ වෙන ප්‍රත්‍ය ඔක්කොම ටික අහුවෙනවා සූවිසි කියනවා. එතනින් අපිට ප්‍රකට වෙන්නේ සමහර ඒවා අපේ ප්‍රඥාවේ හැටියටයි බලන දේ හැටියටයි නේද? ඒ වෙලාවේදී වැදගත් වෙන්නේ සමහර ඒවා. ඒත් ඒ වැදගත් වෙන ටික තමයි අපි හේතු කියලා දාගන්නේ. චක්කුංච පටිච්ච රූපේච පජරි යකු විඥානං කියන පින්නම් සංගති පස්සෝ. ඒක අපි ওই ಜಾති තුනීකරණේ කතා කරන්නේ. හැබැයි මහා අතිපදෝපමයකට ගිය ගමන් අන්න තව එකක් ඇදලා ගන්නවා. පජ්ජෝ සමන්නා හරි. ඇයි රූපේ තිබුණට ඔය විඥානේ පහළ වෙන්නේ? සත්‍ය සමන්නාහාර වූ කීරේක ඉදිරියත් විතරයි විඥානේ පහළ වෙන්නේ. මොන දැන් තවත් එකක්. දැන් ඕක ගැන අහනකොට ඒක ඒකට මුල්තැන දීලා තමයි ඊළඟට අහන්නේ. තේරුණාද? ඒ ඕවා අර නියත නිමේ. සම්මුති කියන ඒවා නියත නිමේ. කියන්නේ නිර්පේක්ෂ ධර්ම නෙවෙයි. සාපේක්ෂ. ඔය වචන ගැඹුරු හින්දා මම ඒවයින් කියන්නේ නැත්තේ. ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි. ඒ කේක ප්‍රඥප්ති පනව ගන්න පුළුවන්. ඒකට ඕ වචන ටික නෙමෙයි වැදගත් වෙන්නේ මෙන්න මේ කර්ම රැස් වෙනවද නැද්ද? කර්ම රැස් වෙන්නේ කොහොමද? නිමිති ඉතුරු වෙනවද නැද්ද? නැත්නම් ආයතන ගැට ගහනවද නැද්ද? විඥාන ගැට ගහනවද නැද්ද? නේද? ඒවනේ ධර්මයට එකඟ වෙන්නේ. මේක තමයි ප්‍රත්‍යක්ෂයි. නේද? තොර යම් කිසි විදිහට මාර්ගයක් වඩනවා නම් ඔන්න ඔය දේ සිද්ධ නොවෙන්න ඕන. විඥානික විඥාන ගැහිම එක වැරද්දක් කියලා ගන්නවා. ඒක නොවන දෙයක් නම් කරන්නේ යන්න කර්ම රැස් වෙන්නේ. නේද? එහෙම නැත්නම් ලෝකෙට අහු වෙන්නේ නැහැ. නිමිති ඉතුරු කරගන්නේ නැහැ. ඕන පැත්තකින් Tamanට ඔක ආයේ ඩබල් චෙක් කරගන්න පුළුවන්. මේ මේ මේක හරිද? මේක මාර්ගයද? ඒකට ඒක කවුරුවත් කියන දෙයක් කරනව නෙමෙයි Tamanටම පුළුවන් මේක හරිද වැරදිද කියලා බලාගන්න. මේක ධර්මයේ තියෙන ගුණය. මං කියපු හින්දා මොකොස් කරන්නේ? හලකල බලන්න මේක. එහෙම දෙයක් මේකේ තියෙන. ධර්මයට ගැලපෙන්නේ නැත්නම් කියන්න ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න ඒක කරන්න ඕනේ. Taman ta meke mokak hari patala wenak tiyana na metana metenta gelapenne ne me kiyala thiyenne. Anna ewa puluwan karanna ahanna saakatcha karanna o. Eka thamai e avabodayata tiyana margaye. Sir kaya ආයතනය ගැන බලනකොට වේදනාවයි සංඥාවයි ප්‍රකට වෙනවා.
වේදනාව ප්‍රකට
වෙනවා. වේදනාව ප්‍රකට වෙනවා. මම පිළිදෙනවා දැනෙනවා නේ. ඒක හරි. එතකොට රිදෙන්නේ කොහෙද කියලා හිතන්නේ
නැහැ.
රිදෙන්නේ කොහෙද කියලා එහෙම හිතලා බැලුවොත් ඒක හිතිලා තමයි ඒවා බලන්න පටන් ගන්නේ. ඕන්න කකුල රිදෙනවා කියලා තමයි ඔය පැත්ත බලන්නේ.
නේ?
අනේ ඔළුව රිදෙනවා කියලා තමයි ඒ පැත්ත බලන්නේ. නැත්ද? ඔයා ඇවිදිනකොට මේ කකුල හරියේ මෙහෙම දැනෙනවා කියලා නිමේද පටන් ගන්න. ඔන්නේ දැනෙනවා. වේදනාව තමයි වේදනාව තැනකට සම්බන්ධ කරලා නිමේද බලන්නේ. ආයනපස්සනාදී අනිවාර්යෙන් රූපේ සම්බන්ධ කරලා බලන්න. රූපය ප්‍රධානයි. වේදනාව ප්‍රකට වුණාට අපි මුල් තැන දෙන්නේ වේදනාව අයිති කොතැනටද? කයේ කොතැනටද? නේද? ඒකයි ඒකට කායනපස්සනාව කියන්නේ. කයේ කයේ තැනකට හුස්ම වුණත් තාමේ හරියන්නේ නාසයටනේ දැන්. නේද? හෙන්දකීම කායනපස්සනාව නෙවෙයි එතකොට ඒකට නෑ
සාමාන්‍ය ආයතනයෙන්
බලන විට ඒක බලන විදිහට Tamanට ප්‍රකට වෙන ඒවා තියෙනවා. දැන් හෙන්දකිනකොට රූප ඒ කියන්නේ ඕන ආයතනයක මනස ඇරෙන්න ඉතුරු පහගත්තු ඇහ කන නාසය දිව ශරීරය කියනකොට නේද? ඔතන ඇත්තටම අර ජාති පහම හටගන්න රූප ගතිය තියෙනවා. දැන් රූපස්සන්දෙට දාන එක ඇහැයි රූපේ. ඉදිහි තියෙන එක රූපේ විදිහට දාන්නත් පුළුවන්, ඇහැ රූපේ විදිහට දාන්නත් පුළුවන්. කනයි ශබ්දේ ගන්නකොට කන රූපේ විදිහට ගන්නත් පුළුවන්, ශබ්ද රූපේ විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් ශබ්දයට අදාළ බාහිර රූප. ඒ අනිත්‍යකත් එහෙම පුළුවන්. ඒකට රූපයක් ගැන අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවක් ගැන අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කැමැතිද අකමැතිද කියන ගතියනේ වේදනාව. සංඥාවක් ගැන අදහසක් ගන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඒක වෙන් කරලා මේ වෙන ඒවායින් වෙන් කරලා ගන්න ගතිය තමයි සංඥාව. ඒ අරම හා ඒ කාය ආයතන තදවීම දැනෙන්නේ කයටනේ. එතකොට ඒක ඒ දැනුණ කයේ කොටසයි බාහිරේ ගැටුණ කොටසයි දෙකම රූප ගණේට අපි දානවා. කකුලයි පොළොවයි කියලා කිව්වේ මම හිතේ කකුලේද තද ගතිය තියෙන්නේ පොළොවේද තද ගතිය තියෙන්නේ කියලා. දැනුනේ තද ගතිය. ඒ වුණාට අපිට මූලික වෙන සංඥාව තමයි කකුල පොළොවේ ගැටෙනවා. නැත්තම් කකුලේ කට්ටක් ඇනෙනවා. ඈ නැත්තම් අර මොකෙක් හරි කෑවා. මේ දෂ්ට ගලා මදුරුවෙක් කනවා කියන කොටත් දෙක තියෙනවා. දැනෙන්නේ වේදනාව. හැබැයි අපිට ඔළුවට එන්නේ මදුරුවයි කාපු තැන. ඈ ඒ සංඥාව ඒක වෙන් කර ගන්නවනේ අනිත් ඒවායි. මේ දැනුණ එක අනිත්. දැන් සංඥාව මෙහෙම ගන්න. දැන් මදුරුවෙක් කෑවා කියලා වෙන් කර ගන්නවනේ. ඒක වෙන සතෙක් කෑවා කියලා දාන්නේ නෑනේ. ඒ මදුරුවට අදාළ වෙනම සංඥාවක්. හතට අදාළ වෙනම සංඥාවක්. ඒක වෙන් කරගන්නීමේ හැකියාව තියෙනවා ඒකමයි. එතකොට අර නිමිත්තට අදාළ දේවල් තමයි ඔය. දැන් නිමිත්ත මදුරුවා කියලා මදුරුවගේ සද්දේ දානවා, රූපේ දානවා, මේ වර්ණය දානවා, ගඳක් සුවඳක් වෙන්න පුළුවන්. ඕන එකකින් ඒ නිමිත්තට ගැට ගන්න පුළුවන්. හරි? එතකොට ඒ ඕන එකකින් සිහිපත් වෙන්නේ මේක සිහිපත් වුණ ගමන් ඔන්න ඕන ආයතනකින් ඕක දිගේ යන්න පුළුවන්. ඇයි ඒ නිමිත්තට හැකියාව ආයතන ටික ඔක්කොම ඕකේ ගැට ගහලා තියෙන්නේ. මේ Tamanට ප්‍රකට වෙන එක පස්සෙන් දිගින් දිගට යන. කොයි එකද සිහි කරලා දෙන්නේ කියන එක තණ්හාවටයි කියනවා. එතකොට මේ විඥාණයට පිහිටන්න පුළුවන් ඔය කියපු දැන රූප වේදනා සංඥා සංකාරව තමයි භූමිය. විඥාණයට පිළිගන්න පුළුවන් භූමිය. රූපය අල්ලගෙන දිගින් දිකට හිත හිතා යන්න පුළුවන්. වේදනාව අල්ලගෙන දිගින් දිකට හිත හිතා යන්න පුළුවන්. මේ විදිහටයි දෙන්නේ කියලා. සංඥාව අල්ලගෙන දිගින් දිකට යන්නත් පුළුවන්. සංකාරය අල්ලගෙන දිගින් දිකට යන්නත් පුළුවන්. ඒවා විඥාණයට පිළිගන්න පුළුවන් භූමිය. පොළව. විඥානයේ බීජය විඥානේ පිහිටන්නේ අර හතරෙන් එකට. හරි? දෙර දිගින් දෙකට ගෙනියන්න වතුර දාන්නේ තණ්හා සිනේහෝ. සිනේහෝ. ඒ වතුර. විඥානේ බීජය පොළව වෙන්නේ හතරෙන් එකක්. රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥාවෙන් පුළුවන්, සංකාරයෙන් පුළුවන්. ඒක දිගින් දිගට ගෙනියන්න වතුර දාන්න ඕනනේ. තණ්හා. හරි. බීජ සූත්‍රය කියවන්න. ගත්තනේ පොත් නේද? පොත් ගත්තා ගෙදර ඇති. හොයලා ගන්න කිව්වේ. ඔය එකකට එකක් එකකට එකක් උපකාර වෙනවා. එකකට රැවටුනොත් ඔක්කොගෙම රැවටුනවා. ඒක මොකද්ද වැඩිපුර උදව් කරන්නේ කියන එක තමන්ගේ කෙලෙස් මට්ටම. එක එක්කෙනාගේ කෙලෙස් වෙනස්නේ. අපි නේද? ඒ කෙලෙස් මට්ටම අනුව කොයික පස්සෙන්ද යන්නේ කියන එක. කෙනෙක් රාගයේ පස්සෙන් යන්න පුළුවන්, තව කෙනෙක් ද්වේෂයේ පැත්තෙන් යන්න පුළුවන්. නේද? මෝහයේ පැත්තෙන් යනවා. මෝහය අර දෙකෙන් තියෙනවා කොහොමද? එක එක කෙලස් බලවත් තමන්ගේ කෙලස් බලවත් එක අල්ලගෙන තමයි ඒක පස්සේ යන්නේ යන ගතිය තියෙන්නේ. ඒකයි තණ්හාව තමයි කොයි පැත්තෙන් ගෙනියනවාද? ඈ දැන් අපිට අඹ ගෙඩියක් මතක් වෙනකොට එක එක්කෙනාගේ තණ්හාව වෙනස්. ඒ තණ්හාව අනුව ඒකට අදාළ ආයතන ටික තමයි එයා උපද්දවන්නේ. මේ කෙනෙකුට අඹ උයන්න හිතෙන්න පුළුවන් අමෝබ කෙනෙකුට ඉදිච්ච අඹ අරන් එහෙම මෙයා කරන්න පුළුවන්. ඔය එක එක විදිහට යනවා. ඒ තමන් කුරුදු කරපු තමන්ගේ තණ්හාව අනුව යනවා. කෙනෙක්ට වඩ කැමැතිම නැති වෙන්න පුළුවන්. වකන්න මොහොඳ නැහැ. ගැටෙන පැත්තෙන් යන්න පුළුවන්. නේද? ඒක එක්කෙනා මිකෙලස් අනුව ඒක අර යන පාර වෙනස්. ඒකට අල්ල ගන්න පුළුවන් අර හතරෙන් ඕනෙක. ඒක ඒ වෙලාවේ හැටියටත් වෙනස් වෙනවා. එහිඳ තමයි ඒවා ගැන බලා ඉන්න පුළුවන්. මේවා මේවා කරන්න හැටි. කො වේදනාව පැත්තෙන් බලා ඉන්න පුළුවන්. වේදනාවන් පස්සෙන්. රූපෙ පැත්තෙන් බලා ඉන්නකොට කායයන් පස්සෙන්. ඔකට හිත වැඩ කරන හැටි බලලා ඉන්නකොට චිත්තානුපස්සනාව. ඔකේ තියෙන ධර්මතා ටික තමයි ඔය නීවරණයි අරෝමයි ටික. ඒකට ධම්මානුපස්සනාව. එතන අනුපස්සනාව කරන්න පුළුවන් එක එක විදිහට. ඒකට තමන්ට මේ මොහොතේ ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒකෙන් පටන් ගන්න එක තමයි හොඳ. ඒකේ වරදක් නැහැ. කොයික බැලුවද කියන එක වරදක් නැහැ. තමන්ට ඒක පුළුවන්ද කියන එකයි එතන. අල්ලන්න පහසුද මේක දිහා බලා ඉන්න පුළුවන් ඕන එකක් නෑ ආයතන වලත් ඕන එකක් නෑ ඒකේ තෝරනා බාහිර එක ගන්න නැත්නම් අභ්‍යන්තර එක ගන්න බාහිර එකද මේ දකින්නේ එහෙන් උපද්දල දෙන දෙයක් මේකට අර බාහිර එක අල්ලන්නේ එළියේ තියනවා කියලා හිතුණාට එළියේ තියෙන එකද නැත්නම් මේ මෙහෙන් උපද්දලා දීපු එක. ඒ ඕන පැත්තකින් Tamanට මෙන්න මේක මට බලන්න ලේසි කියලා හිතනවනම් ඒකෙන් මෙනෙහි කරනවා. මොකද එකකින් මෙනෙහි කරගෙන අවබෝධ එනකොට අනිත් ඒවා දකින්න පහසු වෙනවා. ඔය මුකුත් නොකර ඕක ගැන කතා කරගෙන ඉන්නකොට ඒක පැත්තකින් හරි මේක මෙනෙහි කර කර බලන්න ඕනේ. එයාට තමයි ඒක කොහේ හරි කොනක් අහු වෙනවා ඒකට. මාත්‍ය වෙලින්. තමන්ට සංඥාව පහසු නම් ඒකෙන් කරගෙන යන්න. ඒ වැරදක් නැහැ. හැබැයි හරි වැරදි තේරුම් ගන්න ඕන අරවට ගලපලා බලන්න ඕන. කීයද? කර්ම රැස් වෙනවද නැද්ද? නිමිති ගොඩ ගන්නවද නැද්ද? ලෝකෙට අහු වෙනවද නැද්ද? ලෝකෙ ගොඩක් කිව්වනේ ඒක එක පැති වලින් බලන්න. නේද? ඕක දැන් මොන එකට වැටුණත් ඕක අපිට ගැටලුවක් නැහැ. මේ දැන් හොයන්න යන්න එපා ඔබ චිත්තානුපස්සනාවද කායනුපස්සනාවද? ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අනුපස්සනාව කියනවා. ඇහුනේ සත්‍යයක් ඒක ගැන හිතුවේ හිතෙන් හිතපු දේ බාහිර රූපයට අයිති නැහැ. ඔව්. අඹගෙඩිය කියලා කණෙන් ඇහුණා හිතට මැවුණා. ඔය හිතෙන් මවපු එක හිතෙන් මවපු එකක් කියලා දකින්න. ඕකට දාන නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ මේක දකින්නවා. ඔයගොල්ලන්ට එලා තියෙන්නේ අර වචන ටික පාඩම් කරගෙන ඕකට ගැට ගන්න. ඕක කායනුපස්සනාව වුණත් එකයි චිත්තානුපස්සනාව වුණත් එකයි ධම්මානුපස්සනාවත් එකයි ගතන්නේ. මොකක් හරි. ඒ වචනේ නෙමෙයි අදගත්තේ මේක බලන්න පුළුවන්ද? හිතෙන් හදපු දෙයි රූපෙයි වෙන් කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඔය ඔක්කොම වැඩෙනවා. මේ ඒකයි කරන්නේ. මේ වෙලාවේ මෙන්න මෙහෙම මූලාවකට වැටුණා. මෙතන ඇත්ත தත්ත්වය මේකයි. එතකොට හිතේ ඇති වුණ ටික හිතට අයිති මිසක් බාහිර රූපවලට අයිති නෑ. නාමයි රූපයි වෙන් වෙනවා ඒක. ඕක කරන්න පුළුවන් නම් මං කියන්නේ ඕක කරන්නකො. ඊට පස්සේ හොයන්න ඔය මොකද්ද ඔය වැඩුනේ. ඉස්සෙල්ලා හොයන්න එපා මේක කාණු වස්සනාද වේදනාන වස්සනාද ඒ ගලපන්න යන එකට වඩා මේක කරන්න. ඒක ප්‍රායෝගිකව බලන්න මේක හරි ගැලපෙනවද ධර්මයට. කැලස් කැඩෙනවද? ඉතින් කර්ම රැස් කරනවද මෙහෙම බලනකොට. තේයි රැස් කරන්නේ නැහැ කියලා. ඒක තියනවා නම් මාර්ග ගැන විශ්වාසය ඇති කරගන්න. මන් දන්නේ මොන පස්සන අපිට. ඒක හොයන්න එපා කියලා කියනවා. ඔය වචනේ නොදා මේක ප්‍රායෝගිකව කරන්න. කායනුපස්සනාව උනත් එකයි වේදනානුපස්සනාව උනත් එකයි මොන අනුපස්සනාව උනත් එකයි මෙන්න මේ ධර්මතාවයේ වැඩෙනවා. තේරෙනවද? මෙච්චර කල් ඉතින් ඔය වචන දදා කරන්න ගියානේ. ඒක පොඩ්ඩක් අයින් කරලා වචන ටික පැත්තකින් තියලා හිතයි බාහිරයි වෙන් කරන්නක බලන්න. හිතෙන් හදන ටික බාහිරයට අයිති නෑ කියන එක මොන විදිහකට හරි වෙන්නත් ඔබ තමයි පටන් ගන්නේ. ඒක ඉතින් ඇත්ත தත්වේ එහෙම වුණාට අපි ඉතින් අර මුලාවෙන් හිතන එකටම තමයි යන්නේ. ඒක තමයි මේ අනන්ත කාලය සසරයක පුරුද්දක් ඕක. ධර්මයේ ඇහෙනකොට ඒක ඇයි පුරුද්ද කඩන්නයි මේ හදන්නේ. පුරුද්ද බලවත්. මේ කොච්චර ගිව්වත් අර ලෝකේ තියෙන දේක් ගැනම නෙවෙයි දැනගත්තේ කියලා තමයි හිතන්නේ. ඒක ඒ එතන තමයි සිහියයි නෝනායි තිහිටන්නේ. එහෙම හිතුණට මෙහෙම දෙයක් තියනවා නේද? මොන ආයතනයක මේ ඇහෙන උපද්දක වර්ණයක් දැකලා හිතෙන් හිතපු ටිකක් නේද අපි ඔය එළියේ තියනවා කියලා හිතන්නේ. කියන එක පෙන්වන්නේ. ඒක එක ක්ෂණයක් පෙන්නුවත් ඒක මහා බලවත්. ඒකයි දැන් මේ විදර්ශනාව බොහොම ක්ෂණයක් වැඩුවත් මහා නිසංසක්. තමන්ව සසරෙන් ගලවන්න තරම් බලවත් ඒක. එන කිසිම දෙයකට වඩා ඒක පුළුවන් පුළුවන් ක්ෂණයක් හරි කරන්න. ඔය පද්දක සිහියේ හරි සිහිය පිළිගන්න තමයි දැන් තියෙන්නේ. අපි මුලා වුණ සිහියනේ පද්දගෙන තියෙන්නේ. ප්‍රඥාව ඒකට පිළිගන්න. හොඳයි. මේකනවා දැන් මොකක් හරි අවබෝධ කරගන්න ඉති පොඩ්ඩක් හරි. හා දුගානේ මෙන්න මෙහෙම කළොත් කර්ම රැස් වෙනවා. ඒක තේරුම් ගත්තා නම් ආයෙ ඔක්කොම තේරුම් ගත්තා නේ. හරි. ඔබ තමයි මට කියන්න ඕනේ කර්ම රැස් වෙන්නේ කොහොමද රැස් නොවෙන්නේ කොහොමද කියලා. ධර්මකාරය. ඔක තේරුම් ගත්ත කෙනාට මාර්ගයේ තමයි වැඩි. වෙනම වචන ගොඩක් අවශ්‍ය නැහැ. විපාක දෙන කර්ම රැස් වෙනවද නැද්ද? නිමිති කොට ගන්නවද නැද්ද? ඔන්නෝක තේරුම් ගත්ත කෙනාට මේ මොහොතේ සිහිය පිහිටන්න පුළුවන් කර්ම රැස් නොවන විදිය. ඕක දන්නේ නැති කෙනාට මේ මොහොතේ සිහිය පිහිටුවට කර්ම රැස් වෙනවා. නාම රූප වෙන් කරන්න. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක කර්ම රැස් වෙන්නේ නැත්නම් හරි. මාර්ගේ බලන්න. ඕක වචන ගොඩක් නෙමෙයි. මේක නාමයේ රූපයයි කියනා නෙමෙයි. මේ අදහස හිතට දැනෙන. හිත ඇතුලේ හැදුන දේවල් හිතට බාරයි. හිත ඇතුලේ දෙයක්. මේ බාහිර ලෝකෙට ඒවයි කිසිම සම්බන්ධයක් නැහැ. මොන වගේ අදහස එන්නම්. මේක තව ටිකක් තේරෙන භාෂාව තමයි ওই හීනයක් දැක්කා. දෙවියන් උදේ හිතෙන් දැක්කා කියන මට්ටම. ඒක තේරුම් ගන්න ලේසි නෑ. එකයි මේ ඔක වැටහෙන්නේ නැත්නම් තව තව ධර්මය අහන්න සාකච්ඡා කරන්න කියලා. එහෙම ධර්මතාවයක් මේ ලෝකෝත්තර දැක්ම දහම කියන එක. හොඳයි. මම සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස රුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩීම කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන ඒ දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ කවුලේ සමත් ආරක්ෂා කරන සේක්වායන් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රය ලෙඩ දුකක් සරසතු උපද්‍රයක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරත්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා තින් බලාපොරොත්තු ඉන්නවා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා තුන් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරපු වෙලාවට කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාම නිර්මාණපත් තියා. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මානේ බාල සමාදෝ. මේ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍යාන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වේවා. සතන් සමාදනා කරෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමෝ සතන් සමාදමෝ හෝතු යාව නිර්මාණපත් තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමෝ සතන් සමාදමෝ හෝතු යාව නිර්මාණපත් තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදම සතන් සමාදමෝ හෝතු යාව නිර්මාණපත් තියා. අපේ මේ අවිද්‍යාව නැත්නම් තේටි නඳන්නකම හිංග කරන සංකාර සීරම මේ ලක්ෂණ තමයි අනිත්‍යයි අප දුකටපත් කරන. ඒ වගේම මේ හිතේ තියෙන ධම්මතා ධම්මනේ හද හදා පෙන්වන්නේ නේද? මේ සබ්බේ ධම්මා. ඔය ආත්ම ගතියක් නැහැ කිසිම. මම මෙහි ඉන්නවා ඒවා රෙහි තියනවා කියලා ගතියක් නැහැ. හිතෙන්මමවල හිතට පෙන්වන දේ. හොඳට සබ්බේ ධම්මා අනාත්තාති බව. ඇත්ත ඇති හැටේට තේරුම් යන්න. මේ ප්‍රඥාවට තමයි තේරුම් යදා පඤ්ඤාය පස්සති. එතකොට මර රැවටිලා කරපු රැස් කරගත්තු දුක් ටික කලකිරිලා අතාරිනවා. මම මොඩකමට මේ දුක් නිදලා තියෙනවා. එතෙදි නදන කන්දක් නිබින්ද තී දුක්කේ ඔක තමයි නිවනට මාර්ගය. ඒ සමග්ගු විසිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබින්ද තී දුක්කේ. ඒ සමග්ගු විසිද්ධිය.